ගරු රංජසියම් බලාපටි මැතිතුමා ඔබතුමාට මිනිත්තු 30ක් කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ විශේෂම හර්ස සිල්ලා මැතිතුමා හිටියා නම් මම කැමති මේ කතා කරන වෙලාවේ එතුමා සමග ජන බලවේගයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විතර කතා කරන උගත් මිත්‍රයා, මගේ පාර්ශ්වයේ මිත්‍රයෙක්. එතුමා අද ඉතාමත් ආවේගශීලී කතාවක් කරනවා බලා ඉන්න ලැබුණා. එතුමා කිව්ව ආකාරයට මගේ හදවතින් කළ කතාවක්ද කියලා මම දන්නේ නැහැ. මේ මම දකින්නේ ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි, අපි පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් වැදගත් වෙන්නේ හදවතින් කළ කරන කතාවලට වැඩිය මොළෙන් කරන කතා. මේවා හැන්සාඩ් ගත වෙනවා. අවුරුදු 100කිනුත් මේවා තවත් කෙනෙකුට පරිහරණය කරන්න පුළුවන්. ඒ නිසාම තවද අපි කතා කරන්නේ විශේෂයෙන්ම 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් අපිට ගන්න පුළුවන් මේ 2022 සිට මේ රාජ්‍ය නායකයා ආපු ගමනේ ධනාත්මක තත්ත්වය පිළිබඳ අපිට කොතෙක් අදහසක් ගන්න පුළුවන්ද කියන එක තමයි මදුරවිතාන මන්ත්‍රීතුමා ගෙනාපු විවාදය. ඒ විවාදයට කතා කරද්දී, වාර්තාව පිළිබඳ කතා කරද්දී අපිට විශේෂයෙන්ම සංඛ්‍යාලේඛන අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සංඛ්‍යාලේඛන පිළිබඳ ඉතාම හොඳ තහවුරුවකින් අපි මේ සභාවට කරුණු දැක්විය යුතුයි. ඒක හදවතින් කතා කරලා හරියන්නේ නැහැ කතානායකතුමනි. ඒක අවශ්‍ය වෙන්නේ නිවරදි දශමයේ සංඛ්‍යාලේඛනය මේක හැන්සාඩ් ගත වෙනවා. ඒ නිසා අපි එහෙම කතා කළ යුතුයි. ඒ වගේම අපි ඒ කතාව ගැන කතා කරොත් එතුමා කළ කතාවෙන් වැඩි ප්‍රමාණයක 125ක් 30ක් මේ පාවිච්චි කරේ භාවිතා කළේ ඇයි අර රට අමාරු වැටුණු වෙලාවේ එතුමාලා මේ රට බාරගත්තේ නැත්තේ කියන කාරණාව පැහැදිලි කරන්න. ඉතින් විවිධ දේවල් කිව්වා. විවිධ වැඩසටහන් එතුමාලා ඉදිරිපත් කළා. නීතිඥ සංගමේ මේ ඉදිරිපත් කළ කරුණු මත මේ තමයි මේ ඔවුන් රට බාර ගන්න සූදානම් වුණේ. තවත් දේවල්. හැබැයි මේ ඒ සියල්ලම අර අපේ ගමේ කේමරට යටත් වෙනවනේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි කියන්නේ නොකෙරෙන තොවිලට කෝඳුරු තෙල් හත්පැත්තේ තවත් පොඩ්ඩක් ඕනේ කියලා. මොකද මේ ගුරා ගිහිල්ලා තොවිලේ කරන්න හදනවා, ගුරාට තේරෙනවා මේක කරන්න බෑ. එයා කියනවා මේ ලෙඩාගේ ගෙදර අයට කෝඳුරු තෙල් හත්පැත්තක් ඕනේ. ඔබතුමා දන්නවා කෝඳුරු තෙල් හොයන්න හරි අමාරුයි. කෝඳුරුවා කියන්නේ ඇහැට පේන්නේ නැති සතෙක්. එයාගේ තෙල් මන්දක් නැහැ. හැබැයි හත්පැත්තේම හොයලා දුන්නත් එයා ඊට පස්සේ කියනවා හත්පැත්තේ හරි හත්පැත්තේ දින තව පොඩ්ඩක් ඕනේ. ඒ තව පොඩ්ඩ හොයලා දුන්නොත් කියලා නෑ තවත් පොඩ්ඩක් ඕනේ. ඇයි ඒ? ගුරා බයයි මේ තොවිලේ කරන්න. යකාගේ සැර දැක්කාම එයා පස්සේ ගහනවා. ඒක තමයි මේ ගමේ කතාවක්. හැබැයි මේ 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 කාරණාවලට ඉතාම හොඳට මේවා ගැළපෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා විවිධ හේතු මත ඔවුන් මේ කතා හරිය බයද, තමන් ගැන විශ්වාසයක් නැතිකමද, ඒ විදිහට විශ්ලේෂණය කරන්න පුළුවන්. හැබැයි බාරගත්තේ නැහැ. ඒ නිසා අපි මේ කතාව පටන් ගත යුත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වගකීම බාර නොගත්තා නම් කියන තැන ඉඳලා. අන්න එතනින් තමයි අපි මේ කතාව පටන් ගන්න ඕනේ. එතුමා මේ කෝඳුරු තෙල් හොය හොය හිටියේ නැහැ. තනි මිනිස්සෙක් මේ මුළු වගකීම බාරගත්තා. ඒ බාර නොගත්තා නම් අද මේ විවාදේ කරන්න මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉතුරු වෙන්නේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එහෙනම් අපිට ගහක් යට තමයි මේක කරන්න වෙන්නේ. තව දවස් දෙකක් ගියා නම් ඒ සිද්ධි සිද්ධ වෙනවා. මේක ගිලිවත් වෙනවා. මේකට කිසිම ක්‍රමයක් නැති පාලනයක් නැති කණ්ඩායම් මේකට ඇතුල් වෙනවා. එහෙනම් අද ඔය විවාද කරන්නේ මේ කරුණු දක්වන්න, මේ සුරංගනා කතා කියන්න මේ ගොඩනැගිල්ල නැහැ. අන්න එතනින්නම් පටන් ගන්න තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට මේක විශ්ලේෂණය කරන්න, කතා කරන්න අයිතිවාසිකමක් යුතුකමක් තියෙන මේ රටේ ජනතාව වෙනුවෙන්. අපි කතා කරන්නේ මේ ආර්ථික කාර්යසාධනය ගැන කිව්වොත් පැහැදිලිව තියෙනවා 2023 10.7% ඍණ වෙච්චි ආර්ථිකය 2024 මේ කියන කාල පරිච්ඡේදයේ 5.3% මේ ධන වුණා කියලා. ඉතින් මේක ආර්ථිකම වශයෙන් ගරු මේ නියෝජ්‍ය කතානායකතුමනි ඉතා පැහැදිලි ජයග්‍රහණයක්. 10.7% මේ අවාසි පැත්තට ගිය ආර්ථිකයක් වාසි පැත්තට 5.3%කින් ඇවිල්ලා තියෙනවා. අපේ රට සාමාන්‍ය ජනතාවත් එක්ක කතා කරොත්. ඉතින් මේ දශම ගාන අපි මේ හරියටම කියන්න අවශ්‍යයි. ඒ නිසා ඒක හදවතින් නෙවෙයි කියන්න ඕනේ නැත්තේ. සංඛ්‍යාලේඛන ඇතුව මේ රටේ තව අවුරුදු 50කින් 100කින් මේ හැන්සාඩ් එක බලන කෙනෙකුට මේක පැහැදිලි වෙන්න. දැන් මේකේ කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රධාන වශයෙන් ඉදිකිරීමේ කර්මාන්තය, පොතල්හා කැඳීම් කර්මාන්තය, නිෂ්පාදන කර්මාන්තය යන උපාංශයන් වර්ධනය හේතු කොටගෙන 2023 වසරේ පළමු කාර්තුවේදී වාර්තා කළද 24.3% සංකෝචනය දෙදස් විසිතුනේ 124.3කින් මේ කියන කර්මාන්ත සංකෝචනය වුණා අඩු වුණා ඊළඟ ඊට පෙරවර්ෂයට වඩා 23.24% කියන්නේ 4%ක් අඩු වුණා ඒ කියන අංශයේ නිෂ්පාදනය. හැබැයි 2024 මේ කාල පරිච්ඡේදයේ 11.8%කින් මේක ධනාත්මක පැත්තට ආවා. ඉතින් මේවා සංඛ්‍යාත්මකව අපි මේ රටේ ජනතාව එක්ක කතා කරන්න ඕනේ. මේවා නිකම්ම මේ අහක බලන ඉඳලා නිකන් තර්ක කර කර ඉඳලා නිකන් මේක බාර නොගෙන ඉඳලා වෙච්ච දේවල් නෙවෙයි. නායකයෙක් බාර අරගෙන හරි වැඩපිළිවෙලක් ඇතුව ඒ නායකයට උදව් කරන්න කැමති මිනිස්සු පිරිසක් විවිධ පක්ෂවල වෙන්න පුළුවන්. එකතු කරගෙන ගියේ ගමනක් නිසා තමයි අපි මේ ධනාත්මක කරුණු අද මේ සභාවේ සංඛ්‍යාත්මකව කියන්න අපිට වාසනාව ලැබිලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේක කියන වාර්ෂික ලක්ෂමන පදනම් මත කොළඹ පාරිභෝගික මිල දර්ශකය වෙනස්කම් මගින් ගණනය කළ මතුපිට උද්දමනය 2024 ජනවාරි මාසයේ 24 ජනවාරි මාසයේදී තිබුණ 6.4ක මේ උද්දමනයක් ඒක ජූනි මාසෙනොට 1.7ක් දක්වා පහත වුණා කියලා 1.7ක් අමතක කරන්න එපා. අපි 2022 170ක බඩු මිල වැඩිවීමක් උද්දමනයක් තිබුණා. ඒක තමයි 2024 ජූනි මාස වෙනකොට මේ වාර්තාවෙන් කියන්නේ 1.7 දක්වා අඩු වෙලා තියෙනවා කියලා. ආහාර උද්දමනයේ 95% මේක පුන පුනා කියනවා අපි. හැබැයි කිය යුතු කාරණාව ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම 2024 වසරේ පළමු මාස හය තුළදී මේ වාර්තාවේ තියෙන පරිදි අපනයන් ඉපෙයින් ඇමරිකානු ඩොලර් මිලියන 6144.4ක් දක්වා 104.7ක වර්ධනයක් තිබුණා කියලා. මේ විවිධ ප්‍රශ්න අපි කියද්දී අපනයනේ 4.7කින් 2023ට සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. විධිමත් මාර්ග හරහා මුදල් ප්‍රේෂණය කිරීම දිරිමත් කිරීමට රජයේ ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ මෑත වසරවලදී විදේශ රැකියා සඳහා පිටත්වීම ඉහළ යාම නිසා 2023 වසරේ පළමු මාසය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 10,00,000 2022.6ට සාපේක්ෂව 2024 වසරේ සාමාන්‍ය මේ කාල පරිච්ඡේද තුළදී ඩොලර් මිලියන 3,144ක් අපිට රටට ලැබුණ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අමතක කරන්න එපා මේ අද මේ රාජ්‍ය බලය ගැන කතා කරන සමහර අය විදේශයන්ට පණිවිඩ යවුවා රටට එවන්න එපා ප්‍රේෂණයන් මේ රට වැටෙන්න ඉඩ දෙන්න කියලා. අන්න එවැනි තත්ත්වයක් තුළ ඒ සියලු අභියෝග මැද්දේ තමයි අපි මේ වර්ධනය ළඟා කරගෙන තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, චීනය සහ ප්‍රංශයන් රටවලින් සංචාරක පැමිණීම වැඩිවීමත් සමග සංචාරක ඉපැයීම් 2023 වසරේ පළමු මාස හය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 875යි අපිට ලැබුණේ. හැබැයි මේ 2024 අපි මේ වාර්තාවත් එක්ක කතා කරන කාල සීමාව තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1,556.6ක් අපි අරන් තියෙනවා. 80%ක වර්ධනයක් 2023 පළවෙනි මාස හයට වඩා 2024 පළවෙනි මාස හයේදී සංචාර කර්මාන්තයේ ඉපැයීම් වලින් 80%ක වර්ධනයක් අපි ලබලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් මේවා කතා නොකළ යුතු දේවල්ද? රටක් වශයෙන් තීරණ ගන්න ජනතාවකට රටක් ගැන හැබෑ අවබෝධයෙන් හිතන කණ්ඩායමකට මේක ඉතාම වැදගත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 2024 වසරේ පළමු මාස හය තුළ රාජ්‍ය මූල්‍ය තත්ත්වය ගැන කිව්වොත් රාජ්‍ය ආදායම. ඔව් අපි රාජ්‍ය ආදායමත් එක්ක තමයි ප්‍රශ්නෙකට මුහුණ දුන්නේ. අපි 8.3ක් හොයලා 20ක් වේදන් කරන්න ගියා. එතනින් තමයි අර්බුදයේ නිර්මාණය වුණේ. දැන් අපි කියනවා මේ වාර්තාව අනුව සමස්ත රාජ්‍ය ආදායම 23 වසරේ පළමු මාස තුළදී රුපියල් බිලියන 1,314.9ට සාපේක්ෂව 2024 වසරේ එම කාල පරිච්ඡේදය තුළදී බිලියන 1,860ක් 141ක වැඩිවීමක් අපි ලබා ගත්තා කියලා. අපි මේ කියන අනිකුත් කාරණා බදු දැලෙන් රිංගන අයට දැල ශක්තිමත් කරලා දැල එලන එක, අලුතෙන් බදු හඳුන්වා දෙන එක, ඒවා විතරක් නෙමෙයි මේ රටේ තිබුණු බදු සංහිතුවේ තිබුණ අසමතුලිතතාවය. අපේ 80%ක් වක්‍ර බදු වෙනකොට 120යි ඍජු බදු තිබුණේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ කියන්නේ හැම මිනිස්සියම ගෙවන බද්දෙන් තමයි අපි මේක රාජ්‍ය ආදායම වර්ධනය කරගෙන තියෙන්නේ. හැබැයි ඒක දැන් අපි 70%කට අඩු කරගෙන තියෙනවා. අපි ඉලක්කය 60%කට අඩු කරගන්න ලෝක දියුණු රටවල් වාගේ. ඒ නිසා මේවා දිහා බලා ඉඳලා කතා කරන්න හරීම පහසුයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි මේ කියන හැමදේම බදු දැල පුළුල් කිරීම, බදු දැල ශක්තිමත් කිරීම, නොගෙවෙන අයගෙන් අයකර ගැනීම, මේ සියල්ල කෙරෙහි උපරීම අවධානය යොමු කරන අතරේ තමයි අපි මේ රාජ්‍ය ආදායම මේ ආකාරයකට වර්ධනයක් ළඟා කරගෙන තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එයින් අදහස් වෙන්නේ අපි හැම විටම උත්සාහ කරන්නේ බදු ගෙවිය හැකි කෙනාගෙන් බදු ගන්න. ඒ වගේ මේ බදු ප්‍රතිශතයන් පුළුවන් පළවෙනි අවස්ථාවේදී ලිහිල් කරන්න. අපිට අවශ්‍යද අපි හැම විටකම මේ බර ජනතාවට යොදන්න නෙවෙයි අපිට අවශ්‍ය ඔවුන්ගෙන් මේ බර අඩු කරන්න. රජයක් හැටියට කිසි දවසක කිසිම රජයක් කැමති වෙන්නේ නැහැ ජනතාවට බරක් පටවන්න. හැබැයි අපිට ලොකු වගකීමක් තියෙනවා මේ රට නැවත වතාවක්. මොකද මේ අර්බුදය ආරම්භ වුණේ රාජ්‍ය ආදායම අඩු වීම නිසා. ඒ නිසා නැවත වතාවක් සමස්ත ශ්‍රී ලංකා ප්‍රජාව මේ ආර්ථික අර්බුදය ගිල්ලවන්නේ නැතුව මේක කරගෙන යෑමේ ලොකු වගකීමක් රජයකට තියෙනවා. ඒ නිසා මේක පිටින් බලා ඉඳලා විවිධ ආකාරයකට මේකට කරුණු දැක්වීම, අපි ආවොත් මේක අඩු කරන්නම්, අරක අඩු කරන්නම්, අපි ගන්න මේ විදිහට හරි පහසුයි. හැබැයි ඒ වගකීම නියම වෙලාවේ බාර නොගත් එක ගැන තමයි අපි කතා කරන්න අවශ්‍ය වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම 2024 වසර සඳහා වූ වාර්ෂික ඇස්තමේන්තුවෙන් 52.7% සාක්ෂාත් කරගනිමින් 2024 වසරේ පළමු මාසය තුළ බදු නෝන ආදායම 30.4% වැඩි වූ අතර මෙයට ප්‍රධාන වශයෙන් පොලි ආදායම, දඩ ගාස්තු අය කිරීම වලින් ලැබෙන මේ හැම පැත්තකින්ම ආදායම වැඩි කර ගැනීම කෙරෙහි රජය අවධානය යොමු වුණා. ඒකේ අම්මා ආකාරයකට සාර්ථක වුණා. ඒ නිසා තමයි අද අපිට මේ අපහසුයක් නැතුව මේ රාජ්‍ය වියදම කළමනාකරණය කරන්න අපිට ලැබිලා තියෙන්නේ ගරු කතානායකතුමනි. ඒ වගේම විශේෂයෙන්ම 2024 වසරේ මුල් මාසය තුළ මේ කියුණානේ අපි බදු අය කරනවා හැබැයි ජනතාව ජීවත් කරවීම ගැන අපි හිතන්නේ නැහැ කියලා. මේ වකවානුව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ජීවත් වීමේ අවශ්‍යතාවය තියෙන සාමාන්‍ය මේ මූලික ලැබිය යුතු ආදායමට වඩා අඩු ආදායමක් ලැබෙන ජනතාව ජීවත් කරවීම සඳහා රජය ඍජුව වැඩිම මුදලක් වෙන් කරපු වකවානුව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ ගත කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ඒ සැබෑවටම ඒ උදව්ව ලැබිය යුතු පිරිස හඳුනා ගන්න විප්ලවීය වෙනසක්, විශාල අභියෝග මැද්දේ ව්‍යාපාරයක්, අස්සසුම් ව්‍යාපාරේ ක්‍රියාත්මක කරපු යුගය තමයි අපි මේ ගත කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. වර්ෂයකට සාමාන්‍යයෙන් බිලියන 65කට සීමා වෙලා තිබිච්ච අපේ සියලු සුභසාධන වියදම ගරු නියෝජ්‍ය කතානායකතුමනි බිලියන 210ක් දක්වා ඉහළට ගියේ මේ ප්‍රජාව ජීවත් කරවීමේ අවශ්‍යතාවය, ඔවුන්ට මූලික වශයෙන් ඔවුන් ශක්තිමත් කිරීමේ බැරෑරුම් වගකීම රජය තේරුම් ගත්ත නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම රාජ්‍ය මූල ඒකාග්‍රතාවය සවිමත් කිරීම සඳහා රජය දරන ප්‍රයත්නයන් හේතු කොටගෙන 2024 වසරේ මුල් මාසය තුළදී බිලියන 543.4ක ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ප්‍රාථමික ගිණුම අවුරුදු 75ක් දහස ලැබලා. හැබැයි අවුරුදු 5යි ප්‍රාථමික ගිණුමේ ධන ශේෂයක් තිබුණේ. ඒ කියන්නේ අපි සරලව කිව්වොත් අපේ මූලික ආදායම පාලනය කළ හැකි මූලික වියදම් ටිකෙන් අඩු කරපුවාම හැම විටකම තිබුණේ හිගයක්. හැබැයි අපි මෙවැනි අසීරු කාලයක අපි ධන ශේෂයක් වාර්තා කරන්න අපිට ලැබුණා බිලියන 543.4ක. මේක මම දකින්නේ අපි මේ ශක්තිමත් ආර්ථිකයක්, ස්ථිරසාර ආර්ථිකයක් කරා යන ගමනේ ඉතාමත්ම වැදගත් මේ සාධකයක් හැටියට අපිට කියන්න පුළුවන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. රාජ්‍ය ව්‍යවසායනයේ ප්‍රගතිය ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 විසින් 2023 වසරේ මුල් මාසය තුළදී වාර්තා කරන ලද රුපියල් බිලියන 144ක් 2023 මුල් මාසය තුළ වාර්තා කරලා 2024 එක 185.9ක් වාර්තා කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි අමතක කරන්න එපා මේවා බොහෝ කාලයක් රුපියල් බිලියන 500ක විතර අලාභයක් වාර්තා කරපු ආයතන තමයි මේ අද ලාභයක් වාර්තා කරන්නේ. මේ අලාභයක් වාර්තා කරා කිව්වම කෙනෙකුට හිතෙනවා අපිට මොකද කියලා. අපිට මොකද නෙමෙයි, බිලියන 500ක් අලාභයක් වුණොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒක දැරුවේ මේ රටේ සමස්ත ජනතාව. ඒකයි අපි කියන්නේ බිලියන 500ක් කියන්නේ සමස්ත අධ්‍යාපනයට යන වියදම අපි වර්ෂ ගණනාවක් තිස්සේ මේ රාජ්‍ය ව්‍යාපාර ආරක්ෂා කිරීම කියලා පාඩුව දරමින් මේ රටේ සමස්ත ජනතාව මත ඒ බර පැටෙව්වා. අද ඒක වෙනස් වෙලා තියෙනවා. අපි ඒක අද ලාභ උපයන ආයතන බවට මේ පත් කරගෙන තියෙනවා. ඉතින් ඒක තමයි මේ ආපු ගමනේ ධනාත්මක තත්ත්වය කියලා අපි අපිට කතා කරන්න අද මේ සභාව තුළ පුළුවන්කම ලැබීම වාසනාවක් කියලා මම දකිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මට තව වෙලා කොච්චරක් තියෙනවද?
මිනිත්තු 11:49 ඉවර වෙන්න තියෙන. දැන් මිනිත්තු 14ක් ගිහිල්ලා තියෙනවා.
හරි. ඒ වගේම අපි සංචිත වශයෙන් ගැලු අපේ රටේ මහා බැංකුව සතු රජය සතු සංචිත වශයෙන් බැලුවොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දැන් බිලියන 6කට ආසන්න ගණනක් ආවා. ඍණ තත්වයක තිබිලා ඇත්තෙම නැති තත්වයක තිබිලා. ඉතින් ඒකත් මේ වකවානු තුළ සිදු වුණු දෙයක්. ඒ වගේම විනිමය අනුපාතිකය ගැන කතා කරොත් අපි රුපියල ලිහිල් කිරීමත් එක්ක රුපියල් 370කට ආසන්න ප්‍රමාණයකට කියන ඩොලර් එකේ අගය මෙන්න මේ 2024 පළවෙනි මාස 6 තුල පමණක් 7.1ක වර්ධනයක් අපි ලබාගෙන තියෙනවා. යුරෝයකට සාපේක්ෂව 9.6ක වර්ධනයක් අපි මේ මාස 6 ලබාගෙන තියෙනවා. මේ සමස්ත කාලය බැලුවොත් ඊට වැඩි පවුමට සාපේක්ෂව 6.2ක් යුවාන් එකට සාපේක්ෂව 9.3ක වර්ධනයක් ජපාන් යෙන් එකට සාපේක්ෂව 15.8ක් මේ මාස 6 තුළ මේ වාර්තාවෙන් පෙන්වා දෙන කාලය තුළ අපි ලබාගෙන තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ හැම දෙයක්ම මේ රටේ සමස්ත ජනතාව සංඛ්‍යාත්මකව දැනගත යුතුයි කියලා මම කල්පනා කරනවා. මේ හැම දෙයක්ම මේ රටේ ජනතාවට ඔහු දාන මේ ධනවතෙක් වෙන්න පුළුවන්, ඔහු මේ අස්වැසුම ලබන අස්වැසුම ලාභියෙක් වෙන්න පුළුවන්, ඔහු කුමන වයසේ හිටියත් මේ 2,20,00,000ටම මේවා ඍජුව වක්‍රව බලපාන කරුණු නිසයි මම මේ කරුණු එකින් එකට කිව්වේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එතනින් නැවතුනේ අපි මේ පහුගිය සතිය බැලුවොත් හැම විටකම ජනතාවගේ ප්‍රශ්න දිහා බොහොම විවෘත මනසකින් බලන නායකයෙක් හැටියට රජ විශ්‍රාමයකින් ප්‍රශ්නයක් තිබුණා. ඔවුන්ට වැඩි කරේ රුපියල් 2,500යි දීමනාව කියලා. ඒක රුපියල් 3,000කින් මේ එක මාසයක් තුළ වැඩි කරනු ලැබුවා. ඒ සඳහා පමණක් 2024 මේ මාස කිහිපයට පමණක් රුපියල් බිලියන 8.4ක් බණ්ඩාගාරය දරන්න ඕනේ. හැබැයි මේ නායකයාට තිබුණා නෑ අපි කළ යුතුයි කියලා ඍජුව කතා කරන්න පුළුවන්කමක්. ඒ වගේම ජනතාවක පැත්තෙන් හිතන්න පුළුවන්කමක්. ඒ විතරක් නෙවෙයි 2016-24 විශ්‍රාමගිය පිරිස් 83,000කට විශ්‍රාමයට විෂමතාවයක් නිසා දැවැන්ත අලාභයක් විඳින්න සමහරුන්ට සිද්ධුණා. ඒක විදුහල්පතිවරයෙක් මට ප්‍රකාශ කරා. ඔහු 2017 විශ්‍රාම ගිහිල්ලා තියෙන එතුමාට ලැබෙන විශ්‍රාමයට 44,000යි. 2020 විශ්‍රාමගිය 2019 වැටුප් පරිදයක් ලබාගත් ඔහුගේ උපවිදුහල්පතිවරයාට 88,000යි. කියන්නේ 100කට ආසන්න ප්‍රමාණයක් ඔහුට වඩා 2017 විශ්‍රාමගත විදුහල්පතිවරයාට වඩා 2020 විශ්‍රාමගත විදුහල්පතිවරයා ලබනවා. ඒ නිසා රජයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවකින් පළවෙනිව අපි පිළිගත්තා විශ්‍රාමයට විෂමතාවයක් තියෙනවා. විසඳුමක් හොයන්න අවශ්‍යයි. ඒක තමයි මම හිතන්නේ ඒ විශ්‍රාම 83,000ට යන හොඳම පණිවිඩය. එතනින් නවතුනේ නැහැ. මේ සඳහා මේ ප්‍රශ්නය විසඳීමට දැන් මේ පත් කරලා තියෙන මේ හිටපු ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර කමිටුව මේක විසඳලා ස්ථිරසාර විසඳුමක් දෙනතුරු ඔවුන්ට සාධාරණ දීමනාවක් ලබා දීම සඳහාත් මේ අසීරු අවස්ථාවේ සැප්තැම්බර් මාසයේ සිට ඒ කැබිනට් පත්‍රිකාවෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය අනුමත කරා. මේ අර මේ සමස්ත ප්‍රජාවේ දුක්ගෙනවිල්ල ගැන කන් දෙන්න අවශ්‍යයි කියලා මේ කතාවල්දී කියන ඔව් කන් දෙනවා. කන් දෙනවා පමණක් නෙවෙයි ඒක රටට බරක් නොවන ආකාරයට විසඳුමක් හොයලා දෙනවා. දැන් අපි බැලුවොත් මේ පොලි අනුපාතය කාලෙත් ඉස්සේ අපි කෑගහේ අඩු කරන්න කියලා. ඇයි උද්දමනේ පාලනය කරන්න පොලි අනුපාතය වැඩි කරන්න උනා. ඉතින් ඒකත් එක්ක ඉතිරි කිරීම වලටත් හොඳ පොලියක් ලැබුණා. හැබැයි මේක අඩු වෙලා තනි ඉලක්කමට ආවට පස්සේ අද අපි දන්නවා 8.58ක් මේ වගේ තමයි ඉතිරි කිරීමකට පොලිය ලැබෙන්නේ. හැබැයි ඒ නිසා නිශ්චිත මුදලක් බැංකුවක දාගෙන ඒ මුදල මාස්පතා අරගෙන ජීවත් වෙන කෙනාට ප්‍රශ්නයක් වුණා. ඉතින් මේක දිගින් දිගටම කතා කරා. හැබැයි ඒකට යම්කිසි වැඩකිරීමක් කරනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒක රජය විසින් දරන්න ඕනේ. රජය මීට පෙර එවැනි අවස්ථා ලබා දීලා බිලියන 250කට ආසන මුදලක් ගෙව්වා. ගෙවන්න තිබුණා. ඒකෙන් ගෙවලා 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 අපි තාමත් ගෙවනවා බිලියන 88ක් තාම ගෙවන්න තියෙනවා. හැබැයි එහෙම කාලයක වුණත් මේ දුක්ගැනවිල්ල මුදල් අමාත්‍යවරයා හැටියට ජනාධිපතිතුමා තේරුම් ගත්ත නිසා එතුමා ඒ පිළිබඳ ඉතාම උවමනාවෙන් මැදිහත් වුණ නිසා එතුමා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය කරා මෙවැනි මාස්පතා මේ පොලි දීමනාව ගන්න එයින් ජීවත් වෙන රුපියල් ලක්ෂ 10ට වඩා අඩු තැන්පතු තියෙන අපේ රටේ ජ්‍යෙෂ්ඨ ප්‍රවැසියන්ට අවුරුදු 60ට වැඩි අයට 2% පොලි දීමනාවක් රජයෙන් ගෙවන්න 10% ප්‍රමාණයකට යටත්ව මේ සඳහා අපි ගණනය කළා ගරු නියෝජ්‍ය කතානායකතුමනි රුපියල් බිලියන 30ක් අඩුම ගානේ අපිට වසරකට යනවා. අපි බිලියන 80ට ගෙවන්න තියෙනවා. හැබැයි ඒ නිසා මේ සියල්ලෙම කියන්න උත්සාහ කරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අසීරු ගමන කළමනාකරණය කරමින් ධනාත්මක ඉදිරියට යද්දිත් මේ අවශ්‍ය දේ ගැන මේ දුක් ගැන විරි ගැන සොයා බලන්න මේ නායකයාට උවමනාවක් ශක්තියක් වැඩපිළිවෙලක් තිබුණා කියන්නේ තමයි මේක සත්‍යයක් තුළ මේ රටට දැවැන්ත සේවයක් කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් තීන්දුව තුනක් ගන්න එතුමාට හැකියාව ලැබීම පිළිබඳවයි මම කියන්න උත්සාහ කරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. වැදගත්ම දේ අපි මේ බොහෝ දේ කතා කරත් අපි පිළිගන්නවා එතුමාලත් කියනවා IMF යන්න කලින් තිබුණේ හරි අපි ගියා ඒ ගිය නිසා අපිට දැන් යම් කිසි ඔවුන් සමග යම් එකඟතාවය ඇති කරගෙන වාරික තුනක් ණය මුදල් ලබාගෙන අපි යම් තැනකට ස්ථාවර වෙලා තියෙනවා. ඉතින් ඔවුන් කියන දේ දේශපාලනේ නෙවෙයිනේ මේ සංවිධාන කතා කරන්නේ විශේෂයෙන්ම පසුගියදා ජූලි 25 ආපු ජාත්‍යන්තර මූල්‍යාරතුමලේ කණ්ඩායම අගෝස්තු 2 ගියා. යනකොට ඔවුන් පැහැදිලි මාධ්‍ය නිවේදනයක් කරලා ගියා. ඒකත් මේ රටේ ජනතාව දැනගන්න බලාගන්න විශ්ලේෂණය කරන්න අවශ්‍යයි කියලා මම හිතනවා. ඒක එක වාක්‍යයක පැහැදිලිව තියෙනවා. ශ්‍රී ලංකා බලධාරීන් විසින් ක්‍රියාවට නංවන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කාර්තු තුනක මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වර්ධනයට අඩු උද්ධමනයට රාජ්‍ය ආදායම් රැස්කිරීම ඉහළ යාම සහ විදේශීය සංචිත ගොඩනැගීම සමගින් ආර්ථිකයේ යථා තත්ත්වයට පත් කිරීමට අඛණ්ඩව සහාය වී ඇත. කවුද මේ කියන්නේ නියෝජ්‍ය කතානායකතුමනි? මේ IMF කණ්ඩායම. ඔවුන් පක්ෂග්‍රාහීත් නැහැ, ඔවුන්ට පක්ෂෙකුත් නැහැ, ඔවුන්ට පාටකුත් නැහැ, ඔවුන්ට ඊළඟට පත් වෙන රජය පිළිබඳ ප්‍රශ්නකුත් නැහැ. හැබැයි ඔවුන් පැහැදිලිව කියනවා අපි මේ අවුරුද්දක දෙකක ආපු ගමනේ පැහැදිලි වර්ධනයක් තියෙනවා කියලා. ඒ වගේම තව වැදගත් මේකේ දෙවනි ඡේදයේ අවසානයේ තියෙනවා ප්‍රතිපත්ති නිසිලස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීම අවදානමට ලක්විය හැක. අපි ඔවුන් සමග යම්කිසි ප්‍රතිපත්ති රාමුවක් මේ එකඟ වෙලා ක්‍රියාත්මක කරගෙන යනවා. දැන් අපේ හදිසිල් මැතිතුමා පුන පුනා හදවතින් ආවේගශීලීව අපි ආපු ගමන් මේක වෙනස් කරනවා. මම දන්නේ නැහැ වෙනස මොකද්ද, ඒකේ සීමාව මොකද්ද, ඒකේ තැන මොනවද වෙනස් කරන කොන්දේසි. ඒ කියන්නේ නැවතත් අපි හැම කෙනෙක්ම දන්නවා මේ ඔවුන් සමග ඇති කරගත්ත එකඟතාව මත තමයි ලෝකයේ අපිට පිළිගැනීමක් ලැබුණේ. නැවතත් ලෝකෙත් සමග ගනුදෙනු කරන්න ලැබුණේ. ඔවුන්ගේ ලැබුණු මුදලෙන් තමයි විශේෂයෙන් අපේ සංචිත තර වුණේ. දැන් අපි නැවත කෑ ගහලා කියනවනම් යම්කිසි ජනප්‍රියතාවය හෝ වෙනත් දෙයක් වෙනුවෙන් පැහැදිලිව මේ සභාවේදී අපි මේක වෙනස් කරනවා කියලා මේ ඔවුන් කියපු ඔවුන්ගේ මේ මාධ්‍ය සාකච්ඡායිද ඔවුන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති නිසිලස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ආර්ථිකයේ නැවත යථා තත්ත්වයට පත්වීම අවදානම. එතකොට ඒ අවදානම ගන්නෙ කවුද? මේ කියන කණ්ඩායමද? මේ රටේ සමස්ත 2,20,000,000 වූ ජනතාවද? ඔවුන්ගේ ජීවිත එක්කද අපි මේ ජනප්‍රියතාව වෙනුවෙන් සෙල්ලම් කරන්න හදන්නේ කියන ප්‍රශ්නය අපිට තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි මේවා කතා කළ යුතුයි. මොකද මේ අපි කතා කරන්නේ, අපි ක්‍රීඩා කරන්න උත්සාහ කරන්නේ, අපි බලය සඳහා විවිධ දේ කියන්නේ මේ සමස්ත 2,20,000,000 දුකටපත් වූ අනාගතය මේ අවදානම් වූ ජනතාවගේ අනාගතය නැවත යම් ආකාරයකට උඩට යන මොහොතක තමයි අපි ඒ ගැන මේ බොහොම සැහැල්ලුවෙන් අපි කතා කරන්න උත්සාහ කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මම විශේෂයෙන්ම ගත්ත අපි මේවා මේ වගේම සංසන්දනාත්මකව කතා කරන්නත් අවශ්‍යයි. අපි ආපු වේගය ඇද්ද දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම පිළිගන්නවා ශ්‍රී ලංකාව ඉතාම මේ වේගවත් විදිහට මේ ප්‍රශ්නෙට මේ උත්තර හෙව්වා, මේ ප්‍රශ්නෙට මූණ දුන්නා, මේ අභියෝග බාරගත්තා, මේ රටේ සමස්ත ජනතාවටම මම දැක්කයි කාර්තාවකද සමස්ත ජනතාවටම ඉස්තුයි. ඔව් ජනතාව තමයි මේ බර දැරුවේ. හැබැයි ජනතාවට විශ්වාසයක් තිබුණා. විශේෂයෙන් මේ රාජ්‍ය නායකයා ඉදිරිපත් කරපු වැඩපිළිවෙල ඔව් යන ගමන උපරිම ලෙස ජනතාවගේ පැත්තෙන් රට පැත්තෙන් කළ හැකි දේ කරමින් ඉස්සරහට යනවා කියන එක ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා මේ මම රටවල් තුරක ගත්තා සැම්බියාව, ගානාව, ශ්‍රී ලංකාව. IMF එක සමග එකඟතාවය ඇති කරගත්ත සැම්බියාව 2023 ජූනි. ඔවුන්ගේ උද්ධමනය මුලින් තිබුණේ 24.6යි දැන් වෙනකොටත් 15.2ක තියෙනවා. ගානාවේ 54.1යි දැනටත් 23.1. අපි 2022 අප්‍රේල් මේ එකඟතාවය හදාගන්නකොට 23 මාර්තු වල එකඟතාවයට යනකොට 69%ක් අපේ උද්ධමනය කරන නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි අපි දැන් 1.7කට බස්සලා තියෙනවා. ඒකට මේ රටවල් මේ කිව්ව සංඛ්‍යාවන් සංසන්දනය කරලා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේක කන් දෙන අහන ඒතර ජනතාවගෙන් ප්‍රතිපත්ති පොලි අනුපාතය ගානාවේ දැන් සැම්බියාවේ මේ ප්‍රශ්නේ තියෙන කාලේ 11.5යි. අද තවත් වැඩි වෙලා 13.5ක්. ගානාවේ ප්‍රශ්නේ තියෙන වෙලාවේ 130යි අද 29යි. අපි 15.5ට නැගලා අද 8.5ට අඩු කරගෙන තියෙනවා. අපි බැලුවොත් ආර්ථික වර්ධනය ඍණ 2.8ක තිබිච්ච සැම්බියාව දැන් තනතින 5.8යි. 3.8ක ධනව තිබිච්ච ගානාව 2.9යි. ශ්‍රී ලංකාව 3.73ක ඉඳලා තමයි අද මේ ධන තත්ත්වයට ඇවිල්ලා තියෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා අපි දැන් විනිමය අනුපාත පැත්තෙන් බැලුවොත් ඩොලර් එකට ඒ රටේ මුදල් හුවමාරුනේ 22.6ට අමාරු වෙලාවේ මම මේ කියන්නේ සැම්බියාව අදටත් 24.2ට වැඩි වෙලා තියෙනවා ඔවුන්ගේ. එතකොට ගානාවේ 14.1ට තිබිච්ච හුවමාරුව අද තවත් වැඩි වෙලා 15.3කට. අපි 364.8කට තමයි මේ අමාරු වෙලාවේ එකපාරටම රුපියල පාවෙන්ඩ ඩොලරේ පාවෙන්ඩ දුන්න වෙලාවේ හුමාරුනේ අද 305කට අවිලා තිනවා. ඒ නිසා මම මේ කරුණු කිහිපයක් කිව්වේ මේක රට ඇතුලේ වර්ධනය විතරක් නෙවෙයි ලෝකෙත් එක්ක බැලුවත්
නිත තුනක් කාලයක් තිනවා.
ඔව් අපි යම්කිසි මේ ලෝකෙට සාපේක්ෂවත් අපි හොඳ ගමනක් ඇවිල්ලා තිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ නිසා තමයි මම ඉල්ලන්නේ මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ සමස්ත මේ සමාජයෙන් ඉල්ලන්නේ මේ ගැන කතා කරනකොට මේ ආර්ථික වර්ධනය ගැන මේ ධනාත්මක කරුණු ගැන කතා කරනකොට මේක මේ නිරපේක්ෂව අර කාරණාව අපි හිතන්න කරනවා අර කාරණාව මෙහෙම කරනවා නිරපේක්ෂ නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාර නොගත්තා නම් කියන තැන ඉඳලා මේක විශ්ලේෂණය කරන්න. එතකොට හරි පහසුයි ඔබතුමාලට නෙවෙයි මම දකින්නේ මේ රටේ සමස්ත ජනතාවට මේ පිළිබඳ තීරණය කරන්න. මොකද දැන් මේ තරඟේ තියෙන්නේ මේ වගකීම රට වෙනුවෙන් බාරගත්ත ඒ වගකීම බාරගත් පුද්ගලයාට සාධාරණව උදව් කළ පිරිස සහ වගකීම් බාර නොගෙන මේ ගැන හැමදාමත් විවේචනාත්මකව ඉඳලා අද නැවතත් මේ වගකීම නැත්තම් මේ සමංගත ජයග්‍රහණය ලැබිය යුතුයි කියලා හිතන කණ්ඩායම සහ නායකින් අතර තරඟයක් බවට මේක පත් වෙලා තියෙනවා. මෙන්න මේ නිසා ඉතාමත් වැදගත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ විශ්ලේෂණය මම කරපු ආකාරයේ විශ්ලේෂණයක් මේ රටේ ජනතාව විසින් කළ යුතුයි කියලා මම හිතනවා. මොකද මේක නැත්තම් මේ පිටින් බලන මේ හැම දෙයක් පිළිම නිරපේක්ෂව ඕන දෙයක් කියන්න පුළුවන්. දැනට සිද්ධ වෙන්නේ ඒකයි. හැබැයි අපි කතා කරන්නේ මේ අවුරුදු දෙක තුල මේ විවිධ අභියෝග මැද්දේ අපි මෙන්න මේ තැනට අපි ඒකයි සංඛ්‍යා ලේඛන එක්කම කතා කරන්නේ අපි මේ රට ගෙනල්ලා තියෙනවා. ඒක සංඛ්‍යා ලේඛන පැත්තකින් දැම්මත් මේ රටේ 2,20,000,000 වුණු ජනතාවට පුළුවන්කම තියෙනවා. මේ ගැන බලන්න එදාට වඩාද මොකද්ද වෙනස්කම? එදාට වඩා මොනවද අතට ලැබෙන්නේ? එදාට වැඩිය මොනවද අපි පරිභෝජනය කරන්නේ? එදාට වඩා මොකද්ද ලෝකේ අපිට ඇතිලා තියෙන පිළිගැනීම? මෙන්න මේ ටික මේක විශ්ලේෂණය කරනකොට අර මම කිව්ව තැනට ගිහිල්ලා මේ නායකයා මේ රට බාර නොගත්තා නම් එතුමත් මේ කියන විදිහට කොන්දේසි දමදමා ලියුම් ඉදිරිපත් කර කර ලියුම් එහාට මෙහාට යවවා හිටියා නම් මොකද්ද මේ රටට වෙන්නේ? එහෙමනම් කවුද මේ රට මේ මෑත කාලයේ ඉදිරියට පාලනය කළ යුත්තේ? මෙන්න මේක ගැන අපි කල්පනා කළ යුතුයි. මෙන්න මේක ගැන කල්පනා කරලා අපි තීරණයක් ගත යුතුයි. දැන් කාලයක් කිව්වා දැන් මේ මේ නායකත්වය උත්සාහ කරන්නේ අරගොල්ල ආරක්ෂා කරන්න මේගොල්ල ආරක්ෂා කරන්න දැන් ඒ ප්‍රශ්නේත් නැහැ. එතුමා ඉතාම ස්වාධීන පුද්ගලයෙක් විදිහට තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ. දැන් හරි පහසුයි ජනතාවට තීරණයක් ගන්න මෙතුමාලාට තීරණයක් ගන්න කවුරුත් රකින්න එතුමාට ඕන නැහැ. එතුමාට අවශ්‍ය මේ රට සහ ජාතිය රකින්න. ඒක පැහැදිලිව මේ අවුරුදු දෙක තුළ එතුමා පෙන්වලා දීලා තියෙනවා. අන්න ඒ නිසා කවුරු හරි තමන්ගේ වාසිය තමන්ට ඊළඟට ලැබෙන තනතුර තමන්ට ලැබෙන ප්‍රතිලාභ තමන් මේක තමන්ට මේක දැනක් හිමි නොවේද තමන් මේ මල්වට්ටියට අත නොගහපු නිසා තමන්ට තියෙන පීඩනය මෙන්න මේ ඔක්කොම පැත්තකින් තියලා සාධාරණ ඇහැකින් මේ අවස්ථාවේ අපි ගත යුතු තීරණ පිළිබඳ බැලුවොත් මේ වාර්තාවේ තියෙන කරුණුත් එක්ක අපිට ඉතාමත් පැහැදිලි නිගමනයකට යන්න පුළුවන්. ඒ නිසා මම කියනවා අපි කවුරු මොන විදිහට කිව්වත් අපි නායක වෙන්න පුළුවන් අපි ජනතා නියෝජිතය වෙන්න පුළුවන්. හැබැයි මේ රටේ සමස්ත ජනතාව සිංහල වෙන්න පුළුවන් මුස්ලිම් වෙන්න පුළුවන් දමිළ වෙන්න පුළුවන් ඒ සියලු දෙනාගේ අති බහුතරය මෙන්න මේ කාරණාව පිළිබඳ ඉතා පැහැදිලි නිගමනයක ඉන්නවා කියන ප්‍රකාශය කරමින් ඒක අපිට සැප්තැම්බර් මාසයේ 21 පැහැදිලිව බලා ගන්න පුළුවන් කියන කාරණාවත් මේ සභාවේදී පැහැදිලිව ප්‍රකාශ කරමින් මට අවස්ථාව දීම ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
භාවින් සිත ඔබතුමාට. ගරු රවුප් හකින් මැත්තේ ඔබතුමාට මිනිත්තු 17ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව මට පෙර කතා කරපු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැන් මොහොතකට පෙර කතා කරපු අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඇතුළුව විශාල ලෙස පම්පෝරි ගැහුවා. මේ රටේ විදේශිකයන්ගේ පැමිණීම සංචාරකයන්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් එතුමන්ලගේ ආණ්ඩුවට පෙන්නුම් කරන්න පුළුවන් වුණා කියලා මෙතන කතා කරා. විලි ලැජ්ජ නැති කතා. මම කරුණු සහිතව ඔප්පු කරා මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ මේ ආණ්ඩුව මුළු මහත් කැබිනට් මණ්ඩලය එකම කැබිනට් අමාත්‍යවරයයි ඉදිරිපෙළේ ඉන්නේ. මන් දන්නා එතුමා දන්නවද කියලා මේකේ පිටිපස්සේ තියෙන හුටපටේ පිළිබඳව මේක ඇවිල්ලා අමාත්‍යතුමනි අපි ශ්‍රේෂ්ඨාධිකරණේ පෙන්නුම් කරා කරුණු සහිතව ඔප්පු කළා. මේක ඇත්තටම මේ රටේ සිදුවුණු අර මහදවල් මංකොල්ලය මහබැංකුවේ මංකොල්ලයට වඩා සිය ගුණයකින් වැඩි මංකොල්ලයක් මේ ආණ්ඩුව කරන්න සූදානම් වෙලා මේක සම්මත කරගත්ත අමාත්‍ය මණ්ඩලය හරහා. කොහොමද සම්මත කරගත්තේ? හැංගි හොරා. ඒ කියන්නේ සමාන්තරව රජයේ ආයතනයක් වන ටෙලිකොම් ආයතනයට ආයතනයේ හිමිකම් කියන මොබිටෙල් සමාගම 2012 පටන් විද්‍යුත් පද්ධතියක් ගෙනියනවා. ඉලෙක්ට්‍රොනික් ට්‍රැවල් ඕතරයිසේෂන් කියන විද්‍යුත් පද්ධතිය. ඒ හරහා තමයි සංචාරකයන්ගේ වීසා මේ රටට එන සංචාරක වීසා ලබා ගැනීමට ඒ පහසුකම ලබා දුන්නේ. ඒ පහසුකම එවැනි පද්ධතියක් ඇති කළපු වෙලේ මේ සම්පූර්ණ දකුණු ආසියානු ඒ වගේම සවුත් ඊස්ටර්න් නියර් ඊස්ටර්න් මේ සම්පූර්ණ කලාපයේම ප්‍රථම වතාවට වෙන කොහෙවත් නොතිබුණු පද්ධතියක් හඳුන්වා දුන්නයි කියලා සහතිකයකුත් ලැබුණා මොබිටෙල් ආයතනයට. එහෙම තිබුණු පද්ධතියක් දැන් මේ අරගලයෙන් පස්සේ ආණ්ඩු මාරුවෙන් පස්සේ ඊට පෙර ජනාධිපතිතුමා අරන් තිබුණු තීරණේ මොබිටෙල් ආයතනයේ මේ පද්ධතිය වැඩ දියුණු කිරීම සඳහා. කවුරුත් දන්නවා විද්‍යුත් පද්ධතියක යම් යම් ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ ලෝඩ් එක වැඩි වුණාම එනයි සංචාරකින්ගේ පැමිණීම වැඩි වෙන්න ඒ ලෝඩ් එකට ඔරොත්තු දෙන විදිහට ඒ පද්ධතිය වැඩ දියුණු කරන්න ඕනේ. ඒ පිළිබඳව ලිපි හුවමාරු ඕන තරම් තිබුණා. ඒවට අනුකූලව ආගමන විගමන පාලක මොබිටෙල් ආයතනයට කරපු ඉල්ලීමක් උඩ ඒ වැඩ දියුණු කිරීම සඳහා වූ හැම කටයුත්තක්ම ඉවර කරලා දැනුම් දෙද්දී දැනුම් දීලා තියෙද්දී ඒක පැත්තක තියලා කිසිම ප්‍රතිචාරයක් නොදක්වා සුමානය තුළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා ව්‍යාජ සමාගම්. ඇත්තටම අයිතිකරුවන් කවුද කියලා හොයාගන්න බැරි සමාගම්. මම ශ්‍රේෂ්ඨාධිකරණය ඔප්පු කරා. මම පුද්ගලිකව පෙනී හිටලා මායි මගේ සහායක මන්ත්‍රීවරුන් වන අපගේ පාටලි චම්පික රණෝක මැතිතුමන් සුමන්දරන් මැතිතුමන් ජනාධිපතිදී තිබෙන තුන්දෙනාම පුද්ගලිකව පෙනී හිටලා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට අපි කරුණු ඉදිරිපත් කරලා ශ්‍රේෂ්ඨාධිකරණ අපේ කරුණු පිළි අරගෙන ඒක අර ප්‍රයිමා ෆේෂියේ අපි කරුණු බැලූ බැල්මටම අපේ අපි ඉදිරිපත් කරන කරුණු උඩ තියෙන සත්‍යතාවය පිළි අරගෙන තහනම් යෝගයක් ඉදිරිපත් කළා. මේ ව්‍යාජ කොම්පනි දෙකක් එතන අතරමැදි කොම්පනි දෙකක් ඒකෙන තරව කරුවන් දෙන්නේ මං ඔප්පු කරන්නම් කොහොමද මේගොල්ලෝ ගණන් ඉලව හදලා තියෙන්නේ කොහොමද කාගේ සාක්කුවද මේ සල්ලි යන්නේ කියලා. මේ වගේ මහදවල් මංකොල්ලයක් කරලා ලැජ්ජ නැතුව ඇවිල්ලා කියනවා සංචාරකයන්ගේ පැමිණීම වැඩි වෙලා තියෙනවායි කියලා. මම කරුණු සහිතව ඔප්පු කරන්නම් මේ පද්ධතිය හඳුන්වා දුන්නට පස්සේ මෙන්න මම ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කරපු ඒ ග්‍රාෆ් එක කොහොමද මේ වර්ධන වේගයේ විශාල පහත වැටීමක් අප්‍රේල් මාසේ 17 වෙනිදා පටන් එදා තමයි පටන් ගත්තේ මේ අලුත් වීසා ක්‍රමයට යන්න. මේ VFS සමාගම කියලා සමාගමක් තියෙනවා ජාත්‍යන්තරව නම්ගත් සමාගමක්. ඒ සමාගම ටෙක්නිකල් පාර්ට්නර් කෙනෙක් හදාගෙන ඒ තියාගෙන මේගොල්ලෝ තරවකාර සමාගම් දෙකක් ඒ සමාගම් වල අයිතිකරුවන්වත් හොයාගන්න බෑ. ඒක වෙලා බාරකාරත්වයක් කියලා සිංගප්පූරුවෙත් ඩුබායි වලත් ඇති කරපු සමාගම් දෙකක්. ඒ පිළිබඳව මං කරුණු සහිතව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වා. කොහොම දැක්කට පස්සේ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ලබා දුන්නේ. ලබා දුන්නට පස්සේ දැන් මේ ආගමන විගමන පාලක එතුමන් මේ නඩුවේ ප්‍රධාන බගඋත්තරකරුවෙක්. එතුමන් විතරක් නෙවෙයි ඒ අමාත්‍යාංශයේ ලේකම්තුමා. ඒ ලේකම්තුමත් බගඋත්තරකරුවෙක් දෙන්නම දැන් වංගු ගහනවා. මොකද මේ අලුත් පද්ධතියට ආපහු පරණ තිබුණු ක්‍රමවේදයට යන්නයි කියලා මේ නියෝගය ලබා දීලා තියෙද්දී ඒක කඩාකප්පල් කරන්න. කරන වැඩපිළිවෙල පිළිබඳව අද මේ පත්‍රවල පළවෙලා තියෙන ප්‍රවෘත්ති මං කීමට අවසරයි. ඒ පත්‍රවල දැන් කියනවා මෙහෙම බලන්න Today's Daily FT Tourism industry appears to be grappling to wear a smile and welcome perplexed visitors. The Department of Immigration and Emigration has announced the deactivation of the www.srilankaevisa.lk website until further notice. The department further informed that efforts are being made to restore the online visa process at the earliest. ඒක කියලා ඊට පස්සේ කියනවා දැන් වෙනත් තැනක දැන් මේ කාරණා උඩ ඒගොල්ලෝ කියන තව කතාවක් තමයි. එහොම කියද්දි මම මෙන්න බලන්න මේක ඇවිල්ලා the morning පත්‍රේ. The Ministry of Public Security announced significant disruptions in the issuance of the visas in Sri Lanka following the interim order by the Supreme Court. Then Supreme Musavya me niyoge laba dunnata passe vishala kalabaganayak naththam interruptions tikak athi vela thiyenawai kiyala kiyenawa me amaathyansen. Issuing a media statement the ministry secretary Vyani Gunatilaka me naduwe waga kutta karuwek stated that only on-arrival visas can currently be issued, severely limiting the range of available visa types. Gunatilaka explained that the SC's interim order has made it impossible to issue visas under the previous system. Meka womanavemma me ratat usaviyat nomage yavimata vitaran nevey tamange sakwe me aadayam upadaganna karapu me magadiya wahagannat ekata paksha weda karannat damma sudanam wenagala api usavi apahasa kirime chodanawak me waga uttara karuwanta viruddhawa genta kalin karuna karala api illa hitinowa me kalin tibunu kramavediyata aapo yannai kiyala me balanna karala thiyena wedi mama dan obathumata me supreme court me niyoge laba dunnata passe aagamana vigamana palaka karala thiyena weda mekai etuman tamai ara kalin tibunu website eka www.eta.gov.lk kiyana website eka eka villa rajayata rajaya wagakim darana rajaye website ekak now me ganudanuwa attitula thiyena bævin me vyaja companies walata udaw karana se dan me website ekak redirect karanawa private website ekata www.srilankaevisa.lk meka ævilla ඔවේ වෙබ්සයිට් එක වෙන කෙනෙකුට හරවලා යවනවා. ඒක හරවලා යවන්නේ කොහෙවත් නැති කම්පැනි එකට. VFS Global Services Private Limited. මේ domains.lk register එකේ මේක හොයාගන්න බෑ. මේ කම්පැනි. හරි? මේගොල්ලෝ ඕමනාවෙන් කරලා තියෙන වැඩක් මේක. I want to say Mr. Deputy Speaker of any person visiting the www.eta.gov.lk is still being redirected to the dubious private website in contempt of the Supreme Court order. And the following message is displayed in the website. This confirms our contention that complete control of government responsibilities have been handed over to a dubious private player with tainted background. Now, what does it appear? Now, it says the website, when you go there, what does it say? We have been notified of certain interim orders issued by the Supreme Court of Sri Lanka today pertaining to the agreement under which this platform is operated. In view of these orders, the website is suspended. Effective 2nd August, 17 hours, Sri Lanka Standard Time. Please visit www.immigration.gov.lk index e.php for any further information. For applicants whose visa application is under process, in case you have applied on 2nd August after 17 hours, Sri Lanka Standard Time, you will receive a refund. Please share your application reference number to travel.partner@srilankaevisa.lk. Then, mehema kiyala, meka villa, aanduwe website ekak, meke control eka wagakima should be vesting with the aagamana vigamana palaka tamange yatate tiyagata yutu website ekak vena company ekata harawa deela ehema me visa laba ganeeme kramavedaya sampurnama kada kappal karana wadak me naduwe wage uttara karu karana eka me usaviya nomage yamata e wageema apahasa kirime naduwakata tudu dena වැඩක් කියන එක. ඊටාම පැහැදිලිව අපි කියා සිටිනවා. මේක ඇවිල්ලා මේක SMS මගඩියක් නෙවෙයි. මම ඔප්පු කරන්නම්. කොහොමද මේක කරන්න කියලා මේ වීසා එකෙන් හම්බ කරන සල්ලි. මේ බලන්න. මේකෙන් දැන් මට අපි හොයලා බැලුවා මේ කම්පැනියම අය කරන ගාස්තු. මේ බලන්න මේ VFS සමාගම ඉන්දියා යන්න මැලේසියා ඉඳලා අය කරන්නේ ඩොලර් භාගයයි 50 cents on a dollar is being charged by the same company for the same service from Malaysia to go to India. Hari, same company. And from Thailand to India, same charge. Only 50 cents on a dollar. Right? Whereas, if you have to come to Sri Lanka, you have to pay the same company $25. Balanna kohomada gahilla? මේ ගැහිල්ල තමයි අන්තිමට මේ අවුරුදු 16ක මේ තට්ටුවේ තියලා දීලා තියෙන මේ කොන්ත්‍රාත්තුවෙන් මේ සමාගම උපයා ගන්නා මුදල ඇවිල්ලා ඩොලර් බිලියන 2.75යි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම වගකීමෙන් කියනවා නොයෙකුත් ක්‍රමවේදවල යටතේ මේ මුදල ටෙලිකොම් සමාගමකට ලබා දුන්නා නම් මේ වගේ අය කරන්න ඒක දැනට අපි වෙන්දේසිය දැම්මනම් ටෙලිකොම් සමාගම කවුරුත් දන්නවා ඒක දැන් පුද්ගලීකරණය කරන්න දැන් සූදානම් වෙනවා.
මිනිත්තු 3ක කාලයක් තිබෙනවා.
ඔව් පුද්ගලීකරණය කරන්න සූදානම් වෙනවා. මේ පුද්ගලීකරණය කරන්න සූදානම් වෙද්දී ඒක දැන් එදා පාට්ලි චම්පික රණවක මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වුවා. කියද්දි කිව්වා ඒ පුද්ගලීකරණය සඳහා ඒක එස්ටිමේට් කරලා තියෙන මුදල ඩොලර් මිලියන 200යි. මේ කොන්ත්‍රාත්තුව ටෙලිකොම් ආයතන සතුව තිබුණා නම් ඒ ටෙලිකොම් ආයතනයේ වටිනාකම 4 ගුණයකින් වැඩි වෙනවා. ඩොලර් මිලියන 800කට වඩා වැඩි වෙනවා. හරි, ඒ විතරක් නෙවෙයි මේ මුදල මේ සම්පූර්ණ වටිනාකම දැනට තියෙන වටිනාකම discounted value of this contract is considered to be according to accounting standards will be $1.4 billion. ekai dasama hatara billion dollars e kiyanne apata jaatyantara moolya arbudalen laba deela thina me rata me aarthika arbuden muduwa ganeema sandaha laba deela thina mudalin 135.5ka panguwak මේකෙන්ම ලැබෙනවා. හරි, එවැනි ගනුදෙනුවක් ගිහිල්ලා කිසිම ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය නොකර unsolicited proposal හැටියට සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණු අමාත්‍ය මණ්ඩලයට ඇදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩල කියලා තියෙනවා ඩොලර් මිලියන් 200ක් අපි ආයෝජනය කරනවායි කියලා. මේ පද්ධතිය වැඩි දියුණු කරන්නත් මේ අනිකුත් නොයෙකුත් පහසුකම් ලබා දෙන්න ඩොලර් මිලියන 200ක්. නමුත් ජියුසුමේ ඩොලර් මිලියන 200ක් ගැන කිසිම සඳහනක් නැහැ. හරි, අමාත්‍ය මණ්ඩලයේ කියන එකක්. නමුත් ජියුසුමේ මොකුත් නැහැ. ජියුසුමේ තියෙන අනිකුත් ඇමුණුම් කිසි දෙයක් අපි සැලකිල්ලට ගත්ත නැහැ කියලා නීතිපතිතුමා ඇවිල්ලා කියනවා.
මේ
පුදුම නීතිපතිතුමෙක්. මේ වගේ නීති මේ වගේ රජයේ කීප දෙනෙක් තමන්ගේ සාක්කුවට මේ වගේ වැරදි ක්‍රියාමාර්ගයකින් විශාල මුදලක් ලබා ගැනීමට කරලා තියෙන වැඩක් උඩ මේ වගේ වංගු ගැසීම් තුළ මේ රටට එන සංචාරකයේ ප්‍රමාණය සම්පූර්ණයෙන් පහත වැටීමට තුඩු දෙන ආකාරයේ ලේසියෙන් මේකට මයිග්‍රේට් වෙන්න පුළුවන්. මේ අලුත් ක්‍රමේ තිබුණු ක්‍රමයට මයිග්‍රේට් නොවි. හරි, ඒක අවුල් කරන්න ඒක වෙනත් පැත්තකට වෙනත් කම්පැනි එකට ඒක හරවලා දාලා
අවසන් කරන්න කරමු.
හරි, ඉතින් ඒ වගේ දැන් මොබිටල් සංගමයේ සභාපතිතුමා ඊයේ අපේ මුදල් කාර්ක සභාවට ආවා. එතුමාගෙන් ප්‍රශ්න කළා, මෙතුමා කිව්වා I have අපි අපේ තාක්ෂණ වේදීන් ඔක්කොම යවුවා මෙහි ආගමන විගමන පාලක ළඟට. මොකද අපිට අර ෆ්‍රන්ට් එන්ඩ් එක විතරයි අපි මැනේජ් කරන්නේ, බැක් එන්ඩ් එක ඒගොල්ලන්ගේ සපෝට් එක අවශ්‍යයි. ඒ සපෝට් එක දෙන්නේ නැහැ. ඒක තියලා ඒක මේ කඩා කප්පල් කරන වැඩ පිළිවෙලක් කරගෙන යනිමි යෑම තුල මේ උසාවි අපහාස කිරීමේ චෝදනාවකට මේ ආගමන විගමන පාලක සහ ලේකම් මේක ඇවිල්ලා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වැඩක්. මොකද එතන මේ ඉවැලියුේෂන් කමිටි එකක් දාලා කමිටි එකේ ඉන්න නිලධාරීන් ඔක්කොම එකම අමාත්‍යාංශයය
අවසන් කරන්න
බහුතරය ඒ විතරට නෙවෙයි
කාලය අවසන් වෙනවා
සමාන්තරව තිබුණු අනිකුත් ක්‍රමවේදයන් ඔක්කොම අකුලා දාලා මේ වැඩේ කරගෙන යනවා මේ වගේ සම්පූර්ණයෙන්ම රට ගසාකන රටට එන මුදල් ගසාකන විශාල මේ මුදල් වංචාවක් කරන්න යෙදුණු මේ ගනුදෙනුව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දැන් කනේ පහරක් දීලා තියෙනවා ආණ්ඩුවට
කරුබන්තුමා අවසන් කරනවා
මේ කනේ පාර පිළිබඳව ඒක තවත් දරුණු ලෙස තමන්ගේ ඔළුව උඩ දාගන්න නැතුව මේ ආගම විගමන පාලකයි මේ ලේකම්තුමයි වහාම මේ කලින් තිබුණු ක්‍රමවේදයට ආපහු ගිහින් මේක මොබිටෙල් ආයතනයේ ක්‍රමවේදයට ආපහු ගිහින් මේ මොකද මේක කිලින්ම හරවලා තියෙන වෙනත්
පුද්ගලික සමාගම කාලය අවසන් වෙනවා
අපි පෙන්눔 කරා ඒකන තවත් කරුණු මින් ඉදිරියට අපි පෙන්눔 කරනවා ඕනනම් ඔන්න මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා අපිට අභියෝග කළා එතුමාට මම අභියෝග කරනවා ඕනෑම විද්‍යුත් නාලිකාවකට ඉන්න මාත් එක්ක මේ ගැන විවාද කරන්න
මම ඔප්පු කරන්නම්
ඕගොල්ලන් කරපු මේ මහා මගඩිය මේක ඇවිල්ලා
රසන් කරන්න කරුමන්තුමා
මහදවල් මංකොල්ලයක් මේ කරන්න ඉඩ දෙන්නේ නැහැ අපි මේ පිළිබඳ වගු උත්තර කරුවෝ හැම දිනාම අපි මේ අල්ලස් කොමිසමට අපි
මහින්දානන්ද එතුමා මොකද්ද ඔබතුමා ඊට පස්සේ ඊට මෙහා සීට් ආසනය කරුමන්තුමා
රෞෆකී මැමතුමා කිසිදු අභියෝගයක් ඔබතුමත් එක්ක නැමට අපේ තර්කයේ තිබුණේ සංඛ්‍යාලේඛනවල විරෝධයක් විතරයි මගේ ප්‍රශ්නේ එච්චරයි එයින් එහාට මට ආගියුමන්ට් එකක් නැහැ ඔබතුමත් එක්ක අපි කිව්වේ ඩේටා වල ප්‍රශ්නයක් තියෙනවා කියන එක විතරයි
හරි බොහොම සිත ගරු බන්දුළු කරනවා දැන් මැතුමා ඔබතුමාට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද මේ රාජ්‍ය මූල්‍ය විෂය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වැදගත් යෝජනාවේදී මේ පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති විෂයානුබද්ධ ප්‍රාමාණිකයෙක් වන ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමා ඉතාම වේගයෙන් දේශපාලනඥයෙක් ලෙස දරුණු ප්‍රකාශන ගණනාවක් කරනු ලැබුවා. එතුමා 2022 මැයි මාසේ 10 වෙනිදා සවස 5:17 එතුමාගේ ට්විටර් සටහනේ තබලා තියෙන සටහන පිළිබඳ මම එතුමාගේ හෘදේ සාක්ෂි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින්නට කැමැතියි. මොකද කිසිවිටකත් නොවිරු යෝධ අභියෝගාත්මක ගොඩගන්ට බැරි ආර්ථික තත්ත්වයක් අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙන බව ශ්‍රී ලංකා මහා බැංකුව අධිපතිතුමා සහ අදාළ බලධාරීන් සමග කරපු සාකච්ඡාවෙන් පසු ට්විටර් සටහනක එතුමා සටහන් කළා. ඒ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට මේ මහා එතුමා සඳහන් කර අභියෝගයෙන් බේර ගැනීම සඳහා අවසාන ණය දෙන්න වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීර්ණ ණය ගිවිසුමකට අනුව අපේ රටේ සමස්ත ආර්ථිකයේ කළමනාකරණය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අද අපේ රටට ඛනිජ තෙල් තිබෙන්නේ, පෝර තිබෙන්නේ, රසායනික ද්‍රව්‍ය තිබෙන්නේ, බේත්තේත් ටික තිබෙන්නේ, යන්ත්‍ර සූත්‍ර උපකරණ ටික තියෙන්නේ, ආහාර පාන ගෙඳ ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය ගිවිසුම අනුව. අයවැය හදන්න පුළුවන් වෙලා තියෙන්නේ, අයවැය මගින් රාජ්‍ය සේවක වැටුප් ගෙවන්න පුළුවන් වෙලා තියෙන්නේ, විශ්‍රාම වැටුප් ගෙවන්න පුළුවන් වෙලා තියෙන්නේ, අනිත් සානාධාර ගෙවන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ගිවිසුම ප්‍රකාරව කටයුතු කරපු නිසායි. ඉදිරියට කටයුතු කරන්න වෙන්නේ 2027 තෙක් මූල්‍ය අරමුදලේ ඇති කරගත්ත ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළොත් පමණයි. දැන් එතුමා ඉතා පැහැදිලිව අද රටටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් ලෝකයටත් ප්‍රකාශයක් කළා. නියත වශයෙන් සදබ ජයග්‍රහණය කළොත් මේ IMF කිවිසුම වෙනස් කරනවා මේ කියන එක පිළිබඳ කෑ ගහලා මොර දීලා ප්‍රකාශයක් කරනු ලැබුවා. එය සජිත් ප්‍රේමදාස දේශපාලන නායකයෙක් ලෙස කළා නම් මම ඒ පිළිබඳ පුදුම වෙන්නේ නැහැ. නමුත් මේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් මේ පාර්ලිමේන්තුව විසින් වගකීමක් පැවරපු කෙනෙක් වශයෙන් මේ ප්‍රකාශය කිරීමෙන් පැහැදිලි වෙන්නේ යම් ලෙසකින් සජබේ රජයක් පැමුණුනොත් ඒ ආණ්ඩුව බලය පවත්වාගෙන යන්න පුළුවන් උපරිම කාලය සති දෙකක් නැත්තම් මාසයක් පමණයි. ලබන වර්ෂයේ මම පැහැදිලිව කියනවා හය වැලි එකනේ හදන්න බෑ. ඊයේ කැබිනට් මණ්ඩලය මුදල් අමාත්‍යවරයාට අවසරය ලබා දුන්නා ලබන වර්ෂය සඳහා වෙන අයවැය එකනේ සකස් කිරීමේ ආරම්භක ක්‍රියාමාර්ග අනුගමනය කරන්න. ඒට හේතුව තමයි නොවැම්බර් මාසේ අයවැය එකනේ ඉදිරිපත් වෙන්න ඕනේ. සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට අලුතෙන් ජනාධිපතිවරයෙක්පත් වෙනවා. එවිට 2025 වර්ෂය සඳහා අයවැය එකනේ හදනකොට අපි ඇති කරන් තියෙන කිවිසුම් බඳුව අපිට අයවැය හදන්න ජාත්‍යන්තර සහයෝගයේ නැතුව අයවැය හදන්න බෑ. ඇයි නියෝජ්‍ය කතානායකතුමනි හදන්න බැරි? 2025 වර්ෂයේදී ඇස්තමේන්තු කළා තිබෙන එක්ස්ටර්නල් රිසෝර්සස් ගැප් එක බාහිර විදේශ සම්පත් පරතරය වෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 518. සරල ලෙස කිව්වොත් අපිට 2025 වර්ෂයට ඇමරිකානු ඩොලර් බිලියන 5ක් මදි වෙනවා. එතකොට අපේ මුළු ජාතිය සතුව තියෙන විදේශ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.6යි අද. නමුත් අපිට මදි වෙනවා 2025 වර්ෂයේදී බිලියන 5. එතකොට රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා වශයෙන් මුදල් අමාත්‍යාංශයේ ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිවිසුමේ අත්සන් කළා තියෙනවා. දෙන්න පොරොන්දු වෙලා තියෙනවා 663ක් එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි කියලා මිලියන ඩොලර් මිලියන. අයවැය හදන්න මුදල් අමාත්‍යාංශයෙන් ලබා දෙනවා ඇමරිකාන් ඩොලර් මිලියන 800ක්. ලෝක බැංකුව දෙන්න පොරොන්දු වෙලා තියෙනවා 400ක්. 300ක් ආසියානු සංවර්ධන බැංකුව. 2028 වෙනකන් ණය ගෙවන්න නැති නිසා ණය සානයක් ලැබෙනවා 3855ක්. දැන් මෙතුමා කියන විදිහට මේක සංශෝධනය කරනවා නම් බැරි වෙලාවත් එතුමන්ට රටේ අවාසනාවටවත් බලයක් ගියොත් ලැබෙන වර්ෂයේ කාටවත් වැටුප් නැහැ, විශ්‍රාම වැටුප් නැහැ, සමෘද්ධි නැහැ, සානාධාර නැහැ, අස්වැසුම නැහැ, කන්න බොන්න නැහැ, එල්සි එකක් අරින්න බෑ, තෙල් නැහැ, ගෑස් නැහැ, බේත් නැහැ. රට නැවතත් උණුනුම් බරා ගන්න අර අරාජික තත්ත්වය ඇති වෙලා බංග්ලාදේශයේ ඇති වෙච්ච තත්ත්වය නිර්මාණය වෙනවා කියන එක ඉතාම පැහැදිලි සත්‍යයක්. ඒ නිසා මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් එතුමා මේ ගරු සභාවට දැනුම් දෙන්න ඕනේ මේ 5018 පියවර ගැනීම සඳහා 663 ගන්නේ නැද්ද? අයවැය හැදීම සඳහා 800 ගන්නේ නැද්ද? ඇමරිකන් ඩොලර් මිලියන. ලෝක බැංකුවේ 400 ගන්නේ නැද්ද? 300 ගන්නේ නැද්ද? ආසියානු සංවර්ධන බැංකුවේ ණය සානය 3655 ගන්නේ නැද්ද? මේවා කරන්නේ නැත්තත් 2026-27 වෙනකන් ගරු සභාපතිතුමනි අපි ලෝකයට ප්‍රතිඥා විශාල සංඛ්‍යාවක් දීලා රට මේ තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ නායකත්වයේ යටතේ ජපානය, ප්‍රංශය, ඉන්දියාව කියන රටවල් තුන නිල වශයෙන් ඔෆිෂියල් ක්‍රෙඩිට් කමිටි කියලා නිල ණය කමිටුව වෙන ලෙස රැස් වෙලා මේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ සඳහා ගිවිසුම් වලට එළඹිලා තියෙන්නේ. ඒ සඳහා ශ්‍රී ලංකාව පරිස ආධාර කණ්ඩායම සමග, ඉන්දියාව සමග, චීනය සමග ගිවිසුම් අත්සන් කළා. මේවා දශමයක්වත් වෙනස් කරන්න බෑ. ආණ්ඩු වෙනස් වුණයි කියලා, ජනාධිපතිවරු වෙනස් වුණයි කියලා මේක වෙනස් කරන්න බෑ. ඒ විතරක් නෙමේ, අපි ඒ කියන දේ 95% ලංකාව එලෙසින් කරන බවට මේ ගරු සභාවේ සම්මත කළා තියෙනවා. මොනම ප්‍රශ්නය ආවත් මින් ඉදිරියට මුදල් අච්චු ගහන්න බෑ. ඇයි? ශ්‍රී ලංකා මහා බැංකුව නව පනතක් ගෙනල්ලා මුදල් අච්චු ගැසීම නතර කරලා තියෙනවා. එතකොට මුදල් අච්චු ගහන්න බෑ එක නීතියක් අනුව. දෙවෙනි නීතිය අර ඉස්සර වගේ ඕන ඕන විදියට සවරින් බොන්ඩ් ඉෂූ කරලා ණය ගන්න බෑ. ණය පාලන පනතක් මේ ගරු සභාව සම්මත කරලා තියෙනවා. ඒක නිසා දේශපාලනඥයන්ට අවශ්‍ය ලෙස ගිහිල්ලා ණය ගන්න බෑ. තුන, තමන් විවිධ දේවල් පොරොන්දු වෙලා අපිට කියත හැකි පන්සල් 14000ක් හදනවා. පන්සල් 14000ක් හදනවා කිව්වම අම්මාගේ අප්පගේ හෝ පුද්ගලික බුදලෙකින් හදන්නේ නැහනේ. මිනිසුන්ගේ ගන්න සල්ලි වලින් ඕනේ හදන්න. එතකොට ඒකට මුදල් එක පන්සලකට කීයද කියලා දාලා ඒක අයවැලේකෙනෙම් වෙන් කරන්න ඕනේ. එහෙම දේශපාලනඥයන්ට ඕන විදියට වෙන් කරන්න බැහැ. මක් නිසාද යත් මේ ගරු සභාව පනත සම්මත කරලා තියෙනවා. මූල්‍ය කළමනාකරණ පනත, ඒ පනත යටතේ පාර්ලිමේන්තුවේ ඔබතුමාලා යටතේ වෙනම විශේෂඥයන්ගෙන් සමන්විත අයවැය කමිටුවක් පාර්ලිමේන්තුවේ තියෙනවා. ඒක නිසා අයවැයේ දේශපාලනඥයන්ට පිස්සු නටන්න බෑ ඉස්තර වගේ. ඒ සඳහා මූල්‍ය කළමනාකරණ පනතක් හා කමිටුවක් පාර්ලිමේන්තුවේ තියෙනවා. තුන, ඕනේ ඕනේ විදියට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කළා. දැන් එතුමා බොහොම පැහැදිලිව කිව්වා පෙට්‍රල් මිල සූත්‍රයක් වෙනස් කරනවා කියලා. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝකයේ සමග එකඟ වෙලා තියෙනවා. ලංකාව මින් ඉදිරියට කොස්ට් රිෆ්ලෙක්ටිව් ප්‍රයිස් ෆෝමියුලා, පිරිවැය පිනිබිමු වෙන මිල ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මෙයා දැන් මෙතන ඇවිල්ලා කියනවා බෙන්ස් එකේ යන මිනිහට එක ගානකුයි, යතුරු පැදියක යන මිනිහට තව ගානකුයි පෙට්‍රල් වලට ගෙවන එක අසාධාරණයි. අපි ඇවිල්ලා නියත වශයෙන්ම මේ මිල සූත්‍රය වෙනස් කළා. ඒ ගෙව්වට පස්සේ යතුරු පැදියේ යන කෙනාට තව සල්ලි ටිකක් ආපහු ඩිජිටල් ක්‍රමයට දෙනවා කියලා. එහෙනම් ඉතින් දැන් කෙලින්ම පැහැදිලි මූල්‍ය අරමුදලේ මූලික කොන්දේසිය සියල්ල සජබ යටතේ උල්ලංඝනය කරනවා. එතකොට ඒ අය මේ අලුත් ආඩුවක් ඇවිල්ලා අලුත් කට්ටියක් මේ විකාර රූපී ප්‍රතිපත්ති ගේනවා කියන එක කරන්න බැරි වෙන්න මේ ගරු සභාව නීතියක් ගෙනහල්ලා තියෙනවා. ඒ ආර්ථික පරිවර්තන පනත, ඒ පනතේ වර්ෂයක රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ 2.3% අතිරික්තයක් ඇති කරන්න ඕනේ. ගෙවුන් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය 1%ට වඩා අඩුවෙන් පවත්වාගෙන යන්න ඕනේ. මොන කතා මොන දේශපාලනඥයෝ කීවත් මේ පාර්ලිමේන්තුවේ දළ මුදල් අවශ්‍යතාවයේ වර්ෂයක දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 13%ට වඩා වැඩි වෙන්න බෑ. ණය වාරිකා පොලී ගෙවන එක දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 4.5%ට වඩා වැඩි වෙන්න බෑ. ඊළඟට නොගෙවා ඇති ණය 2032 වන විට දළ දේශීය නිෂ්පාදනයේ 95%ට අඩු කරන්නම ඕන. ඊට පසුව වර්ෂයකට ආර්ථිකයේ වර්ධන වේගය 5%ක් හෝ ඊට වඩා වැඩියෙන් තියාගෙන යන්න ඕන. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ 15%ක් හෝ ඊට වඩා වැඩියෙන් තියාගෙන යන්න ඕන. ඊළඟට සේවා වියුක්ත අනුපාතයේ 5%ට අඩුවෙන් පවත්වාගෙන යන්න ඕන. කාන්තා ශ්‍රම සහභාගීත්වයේ 40%ට වඩා වැඩියෙන් පවත්වාගෙන යන්න ඕන. මේ පිළිබඳ රට 2048 වන විට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 20,000ට වඩා වැඩි වෙන ආර්ථික සංවර්ධන සැලැස්මක් හදලා ඒ සැලැස්මේ ඉලක්ක තීරණය කළා, ඉලක්ක නීතිගත කරලා ජනාධිපති වර්ණයට ඉදිරිපත් වෙන එකම රාජ්‍ය නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පමණයි කියන එක අපි වගකීමෙන් යුතුව මේ සභාවට කියනවා. මොකද්ද වැඩපිළිවෙල කියලා අහනවා. වැඩපිළිවෙල හදලා ඉවර වෙලා රට ගොඩ ගන්න හැටි, රට තරඟකාරී ඩිජිටල් අපනයනාභිමුඛ ආර්ථිකයක් ඇති කරන්න හැටි, කෘෂිකර්මය නවීකරණය කරන්න හැටි, මේ තමුන් සම්මත කරපු පනතේ මොනවද තියෙන්නේ කියලා කවුරුවත් කියවලා නැහැ. පුදුම වැඩේ කියන්නේ මේ කිසිම කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වුණෙත් නැහැ, සජබ විරුද්ධ වුණෙත් නැහැ, ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුණෙත් නැහැ. කාට හරි නැකිල්ල විරුද්ධ වෙන්න තිබුණානේ මේ වැඩපිළිවෙලට විරුද්ධයි කියලා. ඔවුන් ලෝකෙටම කිව්වා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පංචායුධයක් ආර්ථික හදලා තියෙනවා. ආයුධ පහ, එක සල්ලි අට්ටු ගහන්න බැරි වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව පනත වෙනස් කළා අලුත් පනතක් ගෙනහැරලා තියෙනවා ඕනේ ඕනේ විදියට ණය අරන් උපනූපන් පරම්පරාවල් හිර කරන්න බැරි වෙන ලෙස ණය පාලන පනතක් ගෙනහැරලා තියෙනවා අයවැය ලේකනේ වැටුප් වැඩි කිරීම වෙන දෙන බොරු පොරොන්දු එලෙසින් දාන්න බැරි වෙන්න මූල්‍ය කළමනාකරන නීතියක් ගෙනහැරලා තියෙනවා ඕනේ ඕනේ විදියට ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්න බැරි වෙන විදියට ආර්ථික පරිවර්තන පනතක් ගෙනහැරලා තියෙනවා මේවාදී අර හකිම ඇමෙතුමා කිව්ව ආකාරයේ වංචා දූෂණ අක්‍රමිකතා හොරකම් තියෙනවා නම් හොරු අල්ලන්නත් ඒ සඳහා දනුවන් දෙන්නත් දූෂණ විරෝධී පනතක් තියෙනවා මේ පනත් පහ තමයි ජනාධිපති වර්ණයෙන් පසු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් කාගේ ආණ්ඩුව ආවත් අනාගත කාලය තුලදී ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කළ තියෙන ප්‍රතිපත්තිය වැඩපිළිවෙල ප්‍රතිපත්තියේ මූලික අංගය කවුරු හරි කියනවා නම් නෑ අර හර්ෂ සිල්වා මැතිතුමා අද ලෝකෙට පළවෙනි වතාවට පාර්ලිමේන්තුවේ සපත කළා කිව්වා අපි ඛනිජ තෙල් වලට එතුමන්ලාගේ රජයක් යම් ලෙසකින් බලයට පත් වුණොත් බෙන්ස් එක ගෙවන අයට වැඩි ගාණක් ගෙවන්න වෙනවා ඊළඟට මොනවද යතුරු පැදිය යන කෙනාට අඩු ගාණක් ගෙවන්න වෙනවා අර පිරිවැය පිළිඹු වෙන මිල සූත්‍රයට ගහනවා එතකොට එහෙම කරොත් මූල්‍ය අරමුදල මේ කොන්දේසි සියල්ල ඉස්තකලේ නැත්තම් වාරික 3යි තාම දීලා තියෙන්නේ 2027 වෙනකන් ගිවිසුම තියෙනවා මේ වගේ වනම් මේගොල්ලෝ කරන්නේ ආයිත් වාරික නිදාස් කිරීමක් නැහැ පසුගිය 16 වතාවෙම වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව දාලා යනවා අපි ආජන්ටිනාවක් වෙනවා අපි සිම්බාබ්වේ වෙනවා අපි කෝස්ටරිකා වෙනවා අපි ගානාවක් වෙනවා එතනින් එහාට ලංකාවේ පැවැත්මක් ඇති වෙන්නේ නැහැ ඒ නිසා රටේ ජනතාවට අද මේ මුදල් පිළිබඳ කාරක සභාවේ සජබ නායක එක් වන හර්ෂ සිල්වා වැත්තුමා ඉතා පැහැදිලිව මුළු ලෝකෙටම මේ කිසිදු ජාත්‍යන්තර නීතියක අඩංගු කොන්දේසි සියල්ල ලංකාණ්ඩු හදලා පාර්ලිමේන්තුවේ සම්මත කළ තියෙන නීති වෙනස් කරන බව සපත කර කියා සිටිය නිසා උද්වේග කරව කෑ ගහලා කියපු නිසා මේ රට සම්පූර්ණ විනාශ වෙනවා දකින්න කැමති කෙනෙක් මිසක් වෙනත් කිසිවෙක් සජබේට ඡන්දයක් පාවිච්චි කර නොකළ යුතුයි කියන එක මං ජාතියට යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන්න කැමති වෙනවා මක් නිසාදයක් අපි ඒ තරම්ම අමාරු ආර්ථික තත්වයක් ගැන තමයි ලෝකෙට මූණ දෙන්නේ ලෝකෙ නැතුව දැන් මේ ජාත්‍යන්තර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන කිවිසුම නිසා සභාපතිතුමනි දැන් ඒ මුදල් නිදාස් කිරීම ආරම්භ කළා තියෙනවා හංගේරියාව තමයි ගුවන් පාලම් දෙකකට අවශ්‍ය ණය ආධාර දීලා තියෙන්නේ ගැටමේ සහ කොව්වල හංගේරියනු තානාපති කාර්යාලය ලංකාවේ නැහැ ඉන්දියාවේ තමයි තානාපති කාර්යාලය තියෙන්නේ ඊයේ ගැටබේට හංගේරියානු තානාපති කවුන්සල පැමිණියා මමත් ඒ අවස්ථාවේ සහභාගී වුණා එතන ගැටබේ පාලම ළඟ ඒ සියල්ල බලලා ඇති වෙලා තියෙන තත්ත්වයක් බලලා ඔවුන් දිගටම ණය නොදීම බලලා දැන් ණය ප්‍රතිව්‍යුහගත කරන කිවිසුම් අත්සන් කළා තියෙන නිසා ගැටබේ පාලම සඳහා මුදල් නිකුත් කරන්න එකඟ වුණා.
කරුව මෙතන තමයි මිනිත්තු 3ක් කාලයක් තියෙනවා.
දැන් මේ ගිවිසුම් වලට ගරුකලේ නැත්තම් ජාත්‍යන්තරව රජය අස්සම් කරපු ගිවිසුම් ප්‍රකාර දිගටම ආණ්ඩුව කරේ නැත්තම් 2042 48 වෙනකන් අපිට මේ කියන විදියට රට ගෙනියන්න බෑ. ඒක නිසා අපි ඇත්ත මේ පාර්ලිමේන්තුවට කියලා ඉලක්කම් ගොනින් මේ අවශ්‍ය දේ සඳහා වැටුප් වැඩි කරනවා නම් වැටුප් වැඩි කිරීමට කීයක් අවශ්‍යද? වැටුප් විෂමතා ඉවත් කරනවා නම් අපි විෂමතා ඉවත් කරන්න කොච්චර මුදලක් අවශ්‍යද? ඒ නිසා තමයි අපි කියලා තියෙන්නේ ඒවට විශේෂ කමිටු දාලා ලබන වර්ෂයේදී මේ ලබා දුන්න සහන තව වැඩි වෙන විදියට මේ වැඩපිළිවෙල දිගටම ගෙන යාම සඳහා අපි දේශපාලන පක්ෂ පාටභේදයෙන් තොරව රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකතුමාට රට බාර දීම සඳහා එකතු වෙලා වැඩ කරන්න කියන ප්‍රාර්ථනාවෙන් මගේ වචන කීපය අවසන් කරනවා.
පවමිසුති දිවාහර විවේකයේ සඳහා සභාව කැටිත්ත අවකාලිකව පස්තර 1 දක්වා අත්හිටවන ලබනවා.